මිලකට ගරු විජිත මෝනි සොයිස අමාත්‍යතුමා. ඔව්
මලංගි ඉන්නන්න. ගරු මේක දාල් දෙන්න. අනිත් එක.
මේක මේකනේ හරි හරි. මුලාසනේ mantriතුමනි විශේෂයෙන්ම මේ ගම් වතුර සම්බන්ධයෙන් මම මතක් කරනවා රජයට විශාල චෝදනා ඉදිරිපත් කරා පසුගිය කාලවල. අපි ඒ චෝදනා සහ යෝජනා මේ සියල්ල පිළිබඳව කතා කිරීමට ප්‍රථම මම මතක් කරන්නට ඕනේ විශේෂයෙන්ම මේ මහා ඛේදවාචකයෙන් ජීවිත දේපල අහිමි වුණු ඒ අහිංසක ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම රජයට තියෙනවා. මියගිය සෑම දිනාටම අපේ කනගාටුව ශෝකය ප්‍රකාශ කරනවා. මේ ආපදා තත්ත්වයන් පිළිබඳව රජයක් හැටියට අපට විශාල වගකීමක් තියෙනවා. මේ වගකීම නිසියුරින් ඉටුුනේ නෑ කියන එක අපි මේ මුළු සභාවම කවුරුත් පිළිගන්න ඕන කාරණාව. අපි හැම දෙනා අතින්ම අපි සංවර්ධනයේ ප්‍රමුඛතා ජනතාවගේ අවශ්‍යතා අපමණයි මෙපමණයි කියලා ගණනය කරලා අපි සංවර්ධනය කරාද කියන කාරණාව ගැන තමයි අපට තේරුම් ගන්න අද වෙලා තියෙන්නේ. එනිසා මම මතක් කරන්න ඕන මේ දිනසී ආණ්ඩුවේම අපි මේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් දේශගුණ බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘති යටතේ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි අපි ගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් ගංගාද්‍රෝණි 10 මේ ගංගාද්‍රෝණි 10 ඇති වෙලා තියෙන විෂමතා තත්ත්වය පිළිබඳ ඇමරිකන් ඩොලර් මිලියන 13ක් වියදම් කරලා අපි මේ පිළිබඳ අධ්‍යයන කටයුතු ආරම්භ කරා. ඒ ආරම්භ කළා නිකන් හිටියේ නෑ. පරිසර පද්ධති ආරක්ෂා කරන්න අතිගරු ජනාධිපතිතුමා විවිධ තීන්දුව తీරන ගත්තා. ඒ තීන්දුව తీරන සමහර වෙලාවට සමහර අයට දේශපාලකයන්ට සමහර ව්‍යාපාරිකයන්ට රිදුණා. ප්‍රබල හැඟීමක් ඇතුව තමයි ජනාධිපතිතුමා මේ දේ කරේ. මම මතක් කරන්න ඕනේ වේලි ආරක්ෂණය සඳහා මිලියන 1000ක කැබිනට් පත්‍රිකාවක් අපි අනුමත කරගත්තා. ඒ විතරක් නෙමෙයි පෙතියාගොඩ පොම්පාගාරේ මිලියන අපි 400ක් වෙන් කරලා ඒ වැඩ ආරම්භ කළා. ඒ පෙතියාගොඩ කැලණි මිටියාවතේ ඒ බන් ටික අපි ශක්තිමත් කරන්න වැඩ ආරම්භ කරා. නමුත් අපට ඒක මුලාසනේ mantriතුමනි කාලයක් අවශ්‍යයි කරගෙන යන්න. ඒ කෙටි කාලීන විසඳුම් හැටියට අපි මේ කාරණා ඉදිරිපත් කරේ. ඊළඟට මේ අපි මේ ගංගා පද්ධතිය පමණක් නෙමේ සියලුම වැව්වල වේලි සංරක්ෂණය කරන්න විශාල මුදලක් වේලි සංරක්ෂණ ව්‍යාපෘතියෙන් වීදම් කරා. අපි බලාපොරොත්තු වුණා මේ වගේ ගෝලීය තත්ත්වය තුළ විශේෂයෙන්ම උෂ්ණත්වය වැඩි වෙලා වායු ගෝලේ ග්ලැසියර් කාදණය වෙලා මුහුදු මට්ටම ඉහළ ගිහිල්ලා මේ නිසා ගංගා ද්‍රෝණි දිගේ අපි කරලා තියෙන විනාශය තුළ රට තුළට කරදිය ඇවිල්ලා ගොවිතැන් කිරීමට නොහැකි තත්ත්වයක් එක පැත්තකින් අනිත් පැත්තෙන් ප්‍රබල වර්ෂාපතනයන් වලට අපට මූණ දෙන්න සිදු වෙනවා කියන එක රජයක් හැට අපි දැනගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා. නම් ඒ නිසා තමයි රජයට පුළුවන්කම ලැබුණේ බිලියන ගානකට මේ රටේ ජනතාවගේ සෑම නිවාසයක්ම සංරක්ෂණය කරන්න සෑම නිවසක්ම මේ රක්ෂණය කරන්න සහ ප්‍රතිරක්ෂණය කරන්න. අද ඒ නිසා යම්කිසි සහනයක් තියෙනවා. දැන් මේකෙදී අපේ වගකීම මොකද්ද? අපි 24 වෙනිදා කළුගඟ ගින්ගඟ නිල්වලාගඟ ඉහළ ප්‍රදේශවල මේ අසාමාන්‍ය වර්ෂා තත්ත්වය නිසා රත්නපුර කළුතර ගාල්ල මාතර කොළඹ වාරිමාර්ග ඉංජිනේරු අධ්‍යක්ෂකවරු අපි සියලුම නිවාඩු අවලම් කරලා ඉතාම අවධානයෙන් තමන්ගේ වේලි ටික බන් ටික ගංගා ද්‍රෝණි ටික පෑ 24ම අධීක්ෂණයෙන් කටයුතු කරන්න කියලා අපි නියෝග කරලා ඒ සඳහා ඒ නිලධාරීන් සියලු දෙනාම කැපවීමෙන් මැදිහත් වුණා වැඩ කරා. ඒ වගේම අපි මේ ජල මිනුම් තත්ත්වය අපේ ජල මිනුම් අංශයෙන් පෑ 3න් 3ට අපි ආපදා කළමනාකරණ අමාත්‍යාංශයටත් අදාළ අමාත්‍යාංශවලටත් අපි වාර්තා කරා. ඉතින් මේක අපට කරන්න තියෙන දේ. නමුත් අපි දැක්කා අපි මතක් කරන්න ඕනේ අපි බලාපොරොත්තු වාට කලින් පොම්පාගාර යට වුණා, පොම්පාගාර අක්‍රිය වුණා, වේලි උඩින් වතුර ගලාගෙන ගියා. අපි දන්නවා මුලාසනේ mantriතුමනි එතකොට මේ අපේ නිලධාරීන් ඔව් අපේ රත්නපුරේ කඳුකරයට වැස්ස පටන් අරන් රත්නපුරයට මහ ගංවතුරක් අත ළඟ රත්නපුර වාරිමාර්ග ඉංජිනේරු. අපි අවබෝධයෙන් හිටියේ. අපි අවශ්‍ය දැනුවත් කිරීම කරා. නොකර හිටියේ නෑ. 25 වෙනිද පත්තරේ මේක අපට දාන්න පුළුවන්කම ලැබුණා.
ඒක වැරද්ද. මේ වගේ විවසනයක් කරනකොට ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දැනුවත් කරලා මේ වැඩපිළිවෙලක් කරන්න ඕන කොහෙවත් එහෙම දෙයක් කරේ නෑ ඔබතුමාලා කිව්වට.
නෑ කරා.
එනවුස්
කරා. රත්නපුර පොලිසියෙන් එනවුස් කරා. තේරෙනාද?
රත්නපුර ප්‍රාදේශීය ලේකම්ගේ පොලිසියයි.
පොලිසියයි එනවුස් කරා. ඉතින් ඒක නිසා දැන් මේකට අපි තර්ක කරන එක නෙමෙයි තියෙන්නේ. දැන් මම මේ කියාගෙන ඉන්නේ. දැන් මම මේ කියාගෙන ඉන්නේ ගරු මන්ත්‍රීතුමා.
ජේතුංග මන්ත්‍රීතුමා.
අන්න ඔන්න සාක්කි.
පෙබරවාරි
මාසයේ ප්‍රාදේශීය උන්ට කිව්වා ගාම්දාන්න දැනුවත් කරන්න දැනුවත් කළා තිබුණා. ජනතාව මේ ගණන් ගත්තේ නැහැ. තුම් මම හිටපු සම්බන්ධකරන කොමිටු තුනේදීම ප්‍රාදේශීය සම්බන්ධකරන කොමිටු තුනේදීම ප්‍රචාරය කළා.
හරි.
අවුරුදු 10 ගංගතුර ආවා. මේ පරව 14ක් ගිහිල්ලා මේ විශාල වතුරක් එනකල 24 25 25 27 30 වෙනකල්
ඔන්න සාක්කි. හරි මගේ වෙලාව ගන්න එපා විනාඩි 10යි තියෙන්නේ. මගේ මම ස්තුතිවන්ත වෙනවා රත්නපුරේ අපේ මන්ත්‍රීතුමාට. හරි. නමුත් අපි දන්නවා මේකේ ඇත්තටම ගින්ගගේ බන්ට් 75ක් තියෙනවා. මේ බන්ට් 75 තියෙන්නේ ගඟට සමාන්තරව. නිල්වලා ගඟේ තියෙනවා බන්ට් 18ක්. මේක තියෙන්නේ කඳු ශිරක අපි අල්ලලා තමයි බැඳලා තියෙන්නේ. ඉතින් බලන්න දැන් මේ එක එක මිලිමීටර් 300 400 500 600 මේ වගේ වර්ෂාපතනයක් පතිත වුණාම ඒක ඉතා අධික වර්ෂාපතනයක් ඇට අපි කල්පනා කරත් එක දවසයි වැස්සේ දවස් දෙකක් වැස්සනම් තුනක් වැස්සනම් මේ තත්ත්වේ මොකද්ද කියලා අපිට හිතා ගන්න බැරුව යනවා. නමුත් මේ අපේ තියෙන ආරක්ෂණ පද්ධති සියල්ලම අභිබවා මේ ජලය ගිහිල්ලා පහත් බිම් ඔක්කොම යට කරගෙන මහා දැවැන්ත විනාශයක් කරා. එතකොට මෙතනදී අපි දැක්ක දේ තමයි අපි සම්ප්‍රදායිකව අපි ඉදි කරලා තියෙන්නේ මේ වගේ වේලි ඊළඟට පොම්පාගාර ඉදි කරලා තියෙන්නේ සමහර වෙලාවට මේ ගංවතුර මට්ටමට පහලින්. දැන් අපි අද මේ ගැන අපි කල්පනා කරනවා මුලාසරේ මන්ත්‍රීතුමනි. නව තාක්ෂණය කොහොමද අපි පාවිච්චි කරන්නේ? අපි අලුත් නවීන පාවෙන වතුර පොම්ප ඒ වගේම අපි මේ ස්ථිර පොම්ප ඉදි කරනවට වඩා අපි ජංගම පොම්ප අරගෙන ගිහිල්ලා අපි ඒ අවශ්‍ය ප්‍රමාණය පොම්ප අවශ්‍ය තැන්වල ස්ථානගත කරන්න අපේ ඉංජිනේරුව සමග අද සාකච්ඡා කරලා අපි අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. දැන්ට තියෙන පොම්පාගාර අපි උස්සන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ උස් මට්ටමකට ගේන්න යම්කිසි හදිසි තත්ත්වයකදී ඔරොත්තු දෙන විදිහට. ඒ නිසා අපි අලුත් තාක්ෂණය හොයාගෙන රිමෝට් කන්ට්‍රෝල් එකෙන් ඒ වගේම ඒ නියමිත තාක්ෂණික ක්‍රමවේදයන් තුළ අපි මේ ගම්වතුරට මූණ දෙන්නේ කොහොමද කියන එක තමයි අපි කල්පනා කරන්නේ. දැන් මේකෙදි අපි මේ ගිය නුවණ ඇතුළවවත් අත්දන්න බෑ. තේරෙනාද? හැබැයි ඉතින් මොනවා කරත් දැන් අදින්න වෙන්නේ අතයි අතයි එකතු වෙලා තමයි. කොහෙන් ගියත්. ඒක නිසා අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. අපි ඔක්කොම එකතු වෙලා බලන්න අපි මල්වල ජලාශය හදන්න ගියා පරිමාර්ග දෙපාර්තමේන්තුවේ. ජෝන් සේරත්න ඇමෙතුමාටයි නිමල් සිරිපාල සිල්ලායි දා හිටපු ඇමෙතුමාටයි හූ කියලා එලෙව්වා. ඊළඟට ගින් නිල්වල හදන්න ගියා. ඒකට විරුද්ධ වුණා දේශපාලඥයෝ. අපේ ඇත් විරුද්ධ වුණා. මේ එක්සත් ජාතික පක්ෂය ඇත් විරුද්ධ වුණා. මේ මොකටද? මේ ජනප්‍රිය රැල්ල වෙන මොකක්වත් නෙමෙයි. මේක තමයි ඇත්ත කතාව. ජනප්‍රිය රැල්ලට නතු වෙලා මේ රටේ කරන සංවර්ධන වැඩවලට විරුද්ධ වීම හැම එකටම විරෝධතා ඇති කිරීම පෙළපාලියාම පිකටින් කිරීම අවශ්‍ය දෙයටයි අනවශ්‍ය දෙයටයි මේ ජලය කළමනාකරණයේ වගකීම තියෙන්නේ අපට. ඒ ජලය කළමනාකරණය කිරීමේදී දැන් අපි දැක්කා එදා මමයි වජිර අබේවර්ධන ඇමෙතුමයි අපි සාකච්ඡාවක් කරා ITN රූපවාහිනියේ. අපි ඉතාමත්ම පැහැදිලිව කිව්වා මේ தත්ත්වේ. එතුමා ඉදිරිපත් කරා අවුරුදු 60කට කලින් මේ නිල්වල සැලැස්ම
දැන් අවසන් කරන්න.
එතන මේ වගේ දේවල් වලදී අපි බලාපොරොත්තු වෙනවා මේකාබද්ද විපක්ෂයේ සහය. අපි බලාපොරොත්තු වෙන මේකදී අපි එක් වෙන්න ඕන අපේ ජනතාව ගොඩ ගන්න. අපි වෙන දේවලදී බෙදෙමු. අපි මේ අපදා අවස්ථාවේදී ආපදා කළමනාකරණය කිරීමේදී දැන් වාරිමාර්ග ඇමතිවරයාට මට දුරකථනයෙන් කතා කරාම විනාඩිය මම අවසන් කරන්න හදන්නේ. ඔව්
යෝජනා ක්‍රමේ ක්‍රියාත්මක කරනකොට ජනතාවගේ යම් විරෝධයක් ආවා ජලකඳ මූදට ගෙන යාම සම්බන්ධයෙන්. දොස්තර වික්‍රමසිංහ මැතිතුමාගේ යෝජනාව වුණේ ඊට හාත්පසින්ම වෙනස්. අර 1933 ටෙනසි මිටියාවතේ වගේ අනිත් ප්‍රදේශවල වැව් පද්ධතියක් පහළ නිම්න ඉදිකිරීම. ඒ නොකරුණු නිසා තමයි ඒ වෙලාවේ ජනතා විරෝධයක්. නමුත් අපි සහයෝගයෙන් ඒ තියෙන තත්ත්වයට
නැබං ඔබතුමාට මතක් කරන්න මේ සියලු දෙනා මාතර දිසාපතිතුමියත් එක්ක කැඳවලා මම මේක පැහැදිලි කරා අපේ ඉංජිනේරුව ගෙනහිල්ලා. මම නිකන් හිටියේ නෑ. අපි අර ඔබතුමා කියන වික්‍රමසිංහ මහත්තයාගේ යෝජනාව තමයි අපි ක්‍රියාත්මක කරන්න තිබුණේ. නැතු මුහුදට යවන්න නෙමෙයි. අපට මේක සම්පතක්. අපි ලෝකේ අපට වැටෙන වර්ෂාව අපි පාවිච්චි කරන්නේ ඉතිහාසයේ අපි පළවෙනි තැනට පාවිච්චි කරපු අය. අද අපි දෙවෙනි තැනට වැටලා තිනවා තායිලන්තේ පළවෙනි තැනට ඇවිල්ලා තිනවා. ඒ නිසා ඔබතුමා කියන කතාව හරි. අපි මේ 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 වතුර හම්බන්තොටට හරවන්න ඕනේ. මේ වැව් පහ හදන්න ඕනේ. මේ උමන් මාර්ගයෙන් සහ එළ මාර්ගයෙන් මේ ජලය අපි ඒ දුෂ්කර ප්‍රදේශවල දැන් මේ පැත්තට තවුණාන්සලගේ ප්‍රදේශය යට වෙනවා. අපිට බොන්න වතුර නැහැ. හැබැයි අපට කවුරුවත් වතුර බෝතලයක්වත් ගෙනලා දෙන්නේ නැහැ මොනරාගල මිනිස්සුන්ට. ඒක වෙනම දෙයක්. තේරෙනවද? නමුත් අපි මාතරට, අපි රත්නපුරේට, අපි ගාල්ලට නිකන් අපි මේ යනවා නෙමෙයි. මේ සෑම ලිඳක්ම, සෑම විලක්ම, සෑම පොකුණක්ම, සෑම දියකඩිත්තක්ම පිරිසිදු කරන්න අවශ්‍ය බලකා තුනක් අපි ජල සම්පත් මණ්ඩලයෙන් අපි යවලා තියෙනවා. ඒ වගේම ජංගම සායන යවලා තියෙනවා. ඒ වගේ තියෙන මේ වතුර සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න, ඒ පරීක්ෂා කරලා පානීය ජලයට මේ සුදුසුද නැද්ද කියන එක තීරණය කරන්න. දැන් අපි සෙනසුරාදා රත්නපුරේ, ඉරිදා මාතර නගරේ, ඊළඟට අපි 12 වෙනිදා අපි යනවා මාතරම මට බාර දීලා තියෙන හක්මනාසනයට. ඒක අපි ඔබතුමාලට කියනවා ගරු උරාසනේ මන්ත්‍රීතුමනි මම අවසන් කරනවා.
ඒක තමයි
මේ 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 සම්බන්ධයෙන් අපි හදලා තියෙනවා අපි වார்த்தාවක්. ඒ වார்த்தාව සභාගත කරනවා. ක්ෂණික මුදල් අවශ්‍ය වෙනවා. අපි මුදල් ඇමතුමාගෙන් ඉල්ලන්නේ මේ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ටික ලැබලා දීලා මේ ගංගා ද්‍රෝණ ටික පිරිසිදු කරලා මේ වතුර බයින්න මේ ඇල වේලි අමුණු ටික පිරිසිදු කරලා දාලා මේ ජනතාව අපි නගා හිටවන්න. අපි ඔක්කොම එක්සත්ව සාමූහික ප්‍රයත්නයක් දරමු. මට කතා කරපු ජනතා විමුක්ති පෙරමුණේ හඳුන්නේති මන්ත්‍රීතුමා මං ඉල්ලපු දේවල් එතුමට දුන්නා.
දැන් අවසන් කරන්න.
ඒක අපද්ද විපක්ෂයට දුන්නා. මම වාරි මාර්ග ඇමතිවරයාට ඔබතුමාලා මගේ මොනවද ඉල්ලන්නේ? අතිගරු ජනාධිපතිතුමා මට කියලා තියෙන අගමැතිතුමා උපදෙස් දීලා තියෙන්නේ. මගේ රාජ්‍ය ඇමතිතුමා ඉන්නවා. අලුතෙන් පත් වෙච්ච අපි එකතු වෙලා මේ වැඩේට අපි අත ගහමු.
හොඳයි අවසන් කරන්න.
බොහොම ස්තුතියි.
අවසන් බොහොම ස්තුතියි. මීළඟට ගරු මහින්ද යාපා අභිවර්ධන මන්ත්‍රීතුමා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ වාරි මාර්ග අමාත්‍යවරයාගේ කතාවෙන් පස්සේ කතා කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. මේ වගේ බරපතල ප්‍රශ්න
විනාඩි 8යි තියෙන්නේ.
මේකේ මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ, මේ මහා ව්‍යසනය සිද්ධ වුණු වෙලාවේ කාගේවත් උදව් හවුහරණක් නැති වෙච්ච වෙලාවේ මේ මිනිසුන්ව රැකබලා ගත්තේ, බලාග අඩුපාඩු සකස් කරේ ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ, ඒ වගේම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරු, මන්ත්‍රීවරු, ඒ වගේම ගමේ ආපදාවට ලක් නොවුණු ප්‍රභූ පිරිස්. මේ උදවිය තමයි ජනතාවට කන්න නැතු ඉන්න වෙලාවේ කෑම ටික හදලා දුන්නු. ආණ්ඩුව මැදිහත් වුණේ දින දෙකකට පස්සේ. දින දෙකකට එතකන් හිර වෙලා හිටපු ජනතාවට ආහාර සැපුවේ මේ කණ්ඩායම. ඉතින් මේකෙදී අපිට හොඳම අඩුපාඩු අපිට තේරුණේ ප්‍රාදේශීය සභාව විසිරුවා හැරලා අකර්මණ්‍ය කරලා තියෙන වෙලාවක තමයි මේ මේ විපත සිද්ධ වුණේ. ඒ ප්‍රාදේශීය සභාවල් තිබුණා නම් මීට වඩා ජනතාවට සේවයක් එදා සිද්ධ වෙනවා. නමුත් තමුන්නාන්සලා
මොකද්ද මේ විජේතුංග මන්ත්‍රීතුමාට
පහෝදායිසලා ආණ්ඩුව කටු වැඩ කරතු කළා අපි දන්න පුජිලා අපි වැහලා තියන්න මේක.
තමුන්නාන්සලා මෙහි ඉඳන් කියනවා අපේ අපිනේ ගමේ හිටියේ, අපිනේ එතන හිටියේ, අපිනේ වැඩ කෙරුණ හැටි, අපිනේ වැඩ කෙරුණ හැටි දැක්කේ. හරි තමුන්නාසෙක් ඉන්නේ නැති ගෙදර අපි හිටියේ පාරේ. හරි සභාපතිවරණි ඕකට ගමේ හිටියද නැද්ද කියලා රණ්ඩු කරන්න ඕනේ නැහැ. මේ වෙලා ඒ ඒ වෙලාවේ ඒ අවස්ථාවේ මේකට පිහිට උනේ මෙන්න මේ උදවිය. ඒගොල්ලන්ට අපි ස්තුතිය පළ කරන්නට ඕන. ඒ ඒ වගකීම මේ වෙලාවේ කාගින්වත් නැතුව ඒ උදවිය අරගත්තා. ඉතින් මේ 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 වැඩපිළිවෙල තුලදී අපි මේ රජයට යෝජනා කරනවා. අපේ වාරි මාර්ග ඇමතුමා ඉන්නවා. එතුමාට කරන්න වැඩ රාශියක් තියෙනවා අපේ පළාත්වල. ගරු අමාත්‍යතුමනි, ඔබතුමාට කරන්න වැඩක් තියෙනවා. අපේ වැලිගම තියෙනවා ඇනිකට් එකක් කඩාගෙන වැටුණා මේ සැරේ. ඉල්ලුවත්ත අමුණ කියලා. ඒ ඉල්ලුවත්ත අමුණ හදන්න පහුගිය කාල සීමාව තුළ අපි ඉල්ලුවා විවිධ ගැටලු ඇති වුණා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් කියනවා මේක අයිති පළාත් වාරි මාර්ගයට. පළාත් වාරි මාර්ගය කියනවා අපි අයිති අපි තමයි ක්‍රියාත්මක කරන්න ඕන කියලා. සල්ලිත් දීලා මේ වැඩේ කළේ නැහැ. මේ සැරේ ඒක කඩාගෙන වැටිලා. දැන් අන්න දොර උස්සන්න හදනවා මේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ගිහිල්ලා. කොහොම හරි ඔබතුමා ඒක හදලා දෙන්න.
ගරු මන්ත්‍රීතුමා අපිට ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා හිටපු සම්බන්ධීකරණ කමිටු සභාපති. එතකොට ඔබතුමා දන්නවා වගේ තියෙන අඩුපාඩු අපි විශේෂ සාකච්ඡාවක් තියලා මම ඇත්තට මම මාතරට ගිහපු වෙලේ මම ඩලස් සැමෙතුමාටත් එන්න කිව්වා. මම හැමෝටම JVP-ආටත් එන්න කිව්වා. ඉතින් එතුමත් යම් යම් දේවල් මට කිව්වා මම ඒවා ඉෂ්ට කරන්න කටයුතු කරනවා. ඔබතුමා කියන එකත් මම ඉෂ්ට කරලා දෙන්නම්.
වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මේක තියෙන්නේ මේ මේ ඉල්ලුවත් ආමුණ හදලා දෙන්න.
මම අපේ නිලධාරීන්ට බලන්න කියන්නම්.
ඒකට තව කොටසක් ඉදිරිපත් කරන්න. දැන් මේ වැලිගම මේ තියෙනවනේ පොල්ලතුමෝදර.
ඔව්.
පොල්ලතුමෝදර ගඟේ ජලය එන්නේ උඩුගම ඉඳලා ඉහළ ගංගා ධාර ඔස්සේ. ඒ ප්‍රදේශවල කැලෑලි කරපු නිසා අතවසෙම දැන් ඒ තන අලුත් ප්‍රශ්නයක් ඇවිල්ලා පහත නිම්නේ පිටාර ගලනවා ඒක ජට වෙනවා අවට ප්‍රදේශ. ඒ නිසා ඔබතුමා ඒකත් මේ නිල්වලා යෝජනා ක්‍රමය ආශ්‍රිත සැලැස්මට ඒකත් සම්බන්ධ කළ මේ කාරණයට ඒක බද්ධ කරගන්න.
මේ මන්ත්‍රී දෙපළට මම කියන්නේ අපි අපි මේ අපේ ගින් නිලලා යෝජනා ක්‍රමයත් එක්ක මගේ නිලධාරිත් අපි අරගෙන ඇවිල්ලා තමුන්නාන්සලාගේ යෝජනා අරගෙන අපි ඇතුල් කරන්න පුළුවන් ඒවා ඇතුල් කරලා හොඳ සැලැස්මක් හදමු.
මේකට මිලියන 143ක් ඇස්තමේන්තු කරලා තියෙනවා.
හරි ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් අපි ගින් නිලලා එකට මිලියන 4000ක් පෞගිය රජයෙන්මත් ගෙවලා තියෙනවානේ. අපිට තියෙන්නේ ඉතුරු ටික ගෙවලා මේක ආරම්භ කරන්න.
හරි බොහොම ස්තුතියි.
අපි ඒක කරමු.
බොහොම ස්තුතියි. ඉතින් ඒ මුල අසනාරූඪ කරු මන්ත්‍රීතුමනි මේ වගේ පොඩි පොඩි වැඩ රාශියක් අපේ පළාත්වල කරන්න තියෙනවා. ඒකත් එක්ක මේ මේ ව්‍යසනකාරී අවස්ථාවේදී ඒ ඉදිරිපත් වුණු සියලු දෙනාට අපේ ගෞරවනීය ස්තුතිය පළ කරන. ඒ වගේම එදා මේ බෝට්ටුවක් නැතුව ඉන්න වෙලාවේ අපේ ධීවර ප්‍රජාව තමයි ඉදිරිපත් වුණේ බෝට්ටුවත් අරගෙන ඇවිල්ලා මේ ජනතාව බේරා ගැනීම සඳහා කටයුතු කරන්න. ඉතින් ඒ නිසා අපි මේ අපේ ආපදා කළමනාකරණ අමාත්‍යතුමාට අපි යෝජනා කරනවා මේකෙදී මේ ආපදා ඒකක අපිට හදලා දෙන්න. මේක හදන්න අපි කටයුතු කරලා තිබුණේ සෑම ප්‍රාදේශීය සභාවකටම අපි යන්ත්‍ර සූත්‍ර ඒකකයක් දීලා තිබුණා. ඒක නිසා තමයි කුණු ටිකවත් මේසරේ අයින් කරගන්න පුළුවන් වුණේ ඒ බැකෝ යන්ත්‍රය නිසා. ඉතින් ඒ වගේ හැම ප්‍රදේශයකම දැන් හඳුනා ගන්න පුළුවන් මේ ආපදාවට ලක් වෙන ප්‍රදේශ හඳුනාගෙන ආපදා මධ්‍යස්ථාන හරිගස්සලා දෙන්න. ඒවයි ප්‍රජාශාලාවක් වගේ ශාලාවක් හදන්න, වැසිකිලි ටිකක් හදන්න, විදුලිය ලබා දෙන්න, බෝට්ටුවක් ලබා දෙන්න, මේ වගේ දේවල් කරන්න පුළුවන් දේවල්. මේවා බලා කියා ගන්න පොලිසියට හරි එහෙම නැත්නම් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාට හරි දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වැඩ පිළිවෙලකට අපි යා යුතුව තියෙනවා. එහෙම නැතිනම් මේක අපි අර වැද්දෝ ගෙවල් හදනවා වගේ ඒ වෙලාවට විතරක් අපි කල්පනා කරනවා. ඊට පස්සේ ඒක ඉවරනම් අපි ආප සම්පූර්ණයෙන් අමතක වෙනවා. ඉතින් ඊළඟට මේකෙදි ඊළඟට බරපතලම අපරාධය සිද්ධ වුණේ දරුවන්ට. මේ සමහර බොහෝ දරුවන්ගේ පොත්පත් එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. පිටබැද්දර පාසලේ සම්පූර්ණ ගොඩනැගිල්ලයි පුස්තකාලයයි කොම්පියුටර් කාමරයයි සියල්ලම ගම් වතුරේ ගියා. ඉතින් ඒ පාසල වෙනුවෙන් යම්කිසි වැඩ කොටසක් කළ යුතුව තියෙනවා. ඒ වගේම තවත් ගොඩනැගිලි රාශියක් කියලා මේ ඉක්මනින් කෙරිය යුතු වැඩ. ඒ වගේම මේ සමහ මේ දරුවන්ගේ පොත්පත් මොකුත් නැහැ. පාසල් පොත නැහැ, එක්සයිස් පොත නැහැ, පැන්සල නැහැ, ඇඳුම නැහැ, පිදාගන්න පැදුරක් නැහැ. මේව සේරම විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ නිසා මේ දරුව වෙනුවෙන් කිසියම් වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි තියෙනවා. මේ වෙලාවේ ඒ ගැන කල්පනා කරලා කරනවා නම් ඒක බොහොම හොඳයි. ඒ වගේම මේ ට්‍රෝමටයිස් මේ තත්ත්වයට පත් වුණු ඒ දරුවන්ට උපදේශන වැඩසටහනක් සකස් කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. මොකද අපි ඒ වැඩපිළිවෙල පහුගිය සුනාමි පියසනේ වෙලාවේ අපි ක්‍රියාත්මක කරා. ඉතාම සාර්ථකව ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා. ඒක නැවතත් ආරම්භ කරලා ඒ දරුවන් වෙනුවෙන් ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කවුරු හරි ඉදිරිපත් වෙලා ඒ කරනවා නම් ගාක්ම වටිනවා. ඒ වගේම මේ කුඹුරු පාළුව මේ හුඟක් හරිය පාළුවනේ වපුරලා සතියයි දෙකයි තිබුණු කුඹුරු ටික තමයි මේ යට වුණේ. ඉතින් ඒ නිසා අපි වෙනදා ඉස්සර කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් මෙහෙම තත්ත්වයක් මතු වුණාම බීජ අපි ලබා දුන්නා නොමිලේ. එහෙම ඒ වගේම නැවතත් කුඹුර සකස් කරන්න අවශ්‍ය කරන මූලික වියදම් අපි ලබා දුන්නා. ඒවා ඒවන් ඒ වැඩසටහන දැන් ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියන එක මම දන්නේ නැහැ. මේ උදවියට විශේෂ වැඩසටහනක් හැටියට මේ කුඹුරු පාලුවනු උදවියට බීජ ලබා දෙන්න කටයුතු කරන්න, ඒ වගේම මේ කුඹුර නැවත සකස් කරන්න උවමනා කරන වියදම ලබා දෙන්න කටයුතු කරන්න.
ගරු මන්ත්‍රීතුමා දැන් අවසන් කරන්න.
එහෙම කරනවා නම් මේ ව්‍යසනයෙන් සිද්ධ වෙච්ච මේ බරපතල හානිය අවම කරගන්න පුළුවන්. ඒ නිසා ඔබතුමා මට කාලය දෙන්නේ නැහැ මිනිහට. මම ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මේ කාර්ය අපේ රජයේ අවධානය යොමු කරමින්, ඒ වගේම ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගේ අවධානය යොමු කරමින් මේ ගොවියන්ට බීජ බිත්තර වී ලබා දෙන්න, ඒ වගේම අනිකුත් පහසුකම් ලබා දීම සඳහා අවශ්‍ය කරන මූලික වියදම් ටික ලබා දෙන්න කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්පයෙන් මම හමාරු.
ඔබ ස්තුතියි. මීළඟට ගරු කරුණාරත්න පරණිතාරණ අමාත්‍යතුමා, ඊට ප්‍රථම ගරු මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා මූලාසනයට පැමිණෙනවා.
මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පසුගියදා ඇතිවුණු ඒ ගංවතුර සහ නායාම් විපතෙන් ජීවිත අහිමුණු, එවැගේම දේපල හානිවලට ලක්වුණු ඒ සියලුම දෙනා වෙනුවෙන් ප්‍රථමයෙන්ම අපගේ සංවේගය සහ කනගාටුව අපි මේ අවස්ථාවේ පුද කරන්න කැමතියි. එවැගේම ඒ ආපදාව සිදු වූ මොහොතේ ඉඳලා අර මන්ත්‍රීතුමා කිව්වා මේ ආණ්ඩුව ආවේ දවස් දෙකකින් පස්සේ සම්පූර්ණ බොරුවක්. ඒ සිදු වූ මොහොතේ ඉඳලා මේ දක්වාම අපේ රටේ රාජ්‍ය යන්ත්‍රණයත් ස්වේච්ඡා සේවා යන්ත්‍රණයත් ඉතාම දැඩි කැපවීමකින් උනන්දුවකින් මේ ආපදාවට ලක් වූ ජන ජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා මේ මොහොතෙත් වැඩ කරමින් සිටිනවා. ඒ රාජ්‍ය යන්ත්‍රණයේ සියලු දෙනාටමත්, හැම මට්ටමකම සියලු දෙනාටමත්, ඒ වගේම ඒ ස්වේච්ඡා ක්‍රියාකාරීත්වයේ යෙදෙන සමාජ යන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනාටමත් අපගේ ස්තුතිය හා ගෞරවය අපි මේ වෙලාවේ පුද කරන්න කැමැති. මේ ආපදාව අහන්ට ලැබුණු මොහොතේම රටේ ජනාධිපතිතුමා, රටේ අගමැතිතුමා ඉතා එක්මණින් ක්‍රියාත්මක වෙලා ඉතා ඉහළ පෙළේ කමිටුවක් පත් කරලා වෙලා අදාළ උපදෙස් දීලා මේ කටයුත්ත රාජ්‍ය යන්ත්‍රණය මෙහෙයුවා. ඒ සම්බන්ධයෙන් අපි ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත්, ආපදා කළමනාකරණ අමාත්‍යතුමාටත් අපගේ ස්තුතිය පුද කරන්න කැමතියි. ගරු මන්ත්‍රීතුමනි, අද මේ විවාදේ පුරා අපි දැකපු එක ලක්ෂණයක් තමයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලොකු විවේචනයට ලක් වුණා. මේ වෙලාවේ මම සඳහන් කරන්න කැමතියි 2004 සුනාමිය වෙනකම් මේ රටේ ආපදා කළමනාකරණ කියලා අමාත්‍යාංශයක් තිබුණේ නැහැ. එහෙම විෂයක් ගැන කතා කළේ නැහැ. එහෙම රාජ්‍ය අධිකාරියක් හදලා තිබුණේ නැහැ. මේ වගේ ස්වභාවික ආපදාවක් නියඟයක් ගම්වතුරක් ආවට පස්සේ සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් අමාත්‍යාංශයෙන් කිසියම් ගෙවීමක් කළා. එතනින් වැඩේ ඉවර වුණා. නමුත් සුනාමියෙන් පස්සේ තමයි අපි තේරුම් ගත්තේ මේ වගේ විෂයක් මේ රටට අවශ්‍යයි කියලා. එහෙම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් අධිකාරියක් පිහිටවලත් අවුරුදු 10ක් ගියා ඒ කටයුතු ක්‍රියාත්මක වෙන්න. එහෙම නම් තාම අපි ඉන්නේ ආරම්භක අවධියේ. ඒ ආරම්භක අවධියේ යම් යම් දුර්වලතා ලක්ෂණ තිබෙනවා. ඒවා සමහර අය හුවා දක්වන්න හදනවා මේවා මේ අපේ රටේ මේ අමාත්‍යාංශයට මේ ආණ්ඩුවට ආවේනික දුර්වලතා හැටියට. අපි කියනවා මේ වගේ ජාතික විපතක් ආපු වෙලාවකදී එහෙම අර්ථකථනය කරන්න යන්න හදන්න එපා කියන එක. එම නිසා අද ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ඉතා විශිෂ්ට සේවාවක් මේකෙදි කරගෙන යනවා. ඒ තිබෙන තාක්ෂණික අඩුපාඩුකම්, අනෙකුත් සම්බන්ධීකරණ අඩුපාඩුකම් ගත්තාම පස්සේ මේ රටේ හැම දෙපාර්තමේන්තුවකට, හැම අමාත්‍යාංශයකටම තියෙන පොදුවේ තියෙන දුර්වලතා මිසක් එක අමාත්‍යාංශයකට අඩුපාඩුවක් හැටියට අපිට දකින්න අමාරුයි. අපි උත්සාහ ගන්නට අවශ්‍ය වෙලා තිබෙන්නේ ඒ දුර්වලතා වලින් කෙමෙන් මිදලා ශක්තිමත් රාජ්‍යයක් හැටියට මේ වගේ ආපදාවන් වලට මුහුණ දෙන්නයි. අද අපි රටක් හැටියට අපි කල්පනා කරන්න ඕනි අර ආපදා කියන එක මේ රටේ හැමදාම තියෙනවා කියන නිගමනයේ ඉඳලායි අපි වැඩ කරන්න ඕනි. අපි දන්නවා අපේ රටේ දැන් දීර්ඝ කාලයක් තිස්සේ රටේ කොහේව පළාතකට නියඟයක් තියෙනවා. ඒ නියඟයත් එක්ක විශාල ජන ආපදාවක් ඇති වෙනවා. මේ වගේ ස්වභාවික ආපදා එනවා. මුහුද ගොඩ ගැලීම් ගැන අපි අහලා තිබුණේ ඉතිහාසයේ විතරයි 2004 ඒක සිද්ධ වුණා. ඒ වගේම තමයි මිනිසා විසින් හදා ගන්නා වූ ආපදා වලට අපි අද ලක් වෙලා තිබෙනවා. අත්තරදීම නිසා මහා භයානක ආපදා අපිට සිද්ධ වුණා. එහෙම ගත්තාම පස්සේ මේ රටේ විශාල ආපදා සහිත රටක්, ආපදා රහිත රටක් නෙවෙයි. නමුත් අද ලෝකෙම ගත්තත් ඒ වගේ තත්ත්වයකයි තිබෙන්නේ. එහෙමනම් අද අපි ජන සමාජයක් හැටියටම සූදානම් වෙන්න අවශ්‍යයි මේ ආපදා සංවේදී වන ආකාරයට අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය, සමාජ ප්‍රතිපත්තිය සහ අපේ ජීවන චර්යාව හැඩගසා ගන්නට අපේ ජන සමාජය මෙහෙවන්න ඕනි. මේ කාරණේ අපිට අලුත් දෙයක්. මේ අලුත් දෙයක් නිසා අපිට ඇති වෙන අත්තරදීම්, නොමග යෑම්, තේරුම් නොගැනීම් සම්බන්ධයෙන් ලොකු චෝදනා කාමයක මේ රට හිර වෙලා තිබෙනවා. එක එක්කෙනාට ඇඟිල්ල දික් කරන, චෝදනා කරන, මඩ ගහන බොහොම ඉතාමත්ම දුර්භාග්‍ය සම්පන්න තැනකට අපේ රටේ සමහර අංශපත් වෙලා තිබෙනවා. මම කියන්නේ අපි මෙන්න මේ දුර්වලතාවයන් උන් ගැලපෙන්න ඕනේ. අන්න ඒක සමාජ ආපදාවක්. ඒ සමාජ ආපදාවෙන් අපි ගැලවෙන්න ඕනේ. දැන් මේ ඇති වෙලා තිබෙන විපතෙන් ගැලවීම සඳහා අපට විශාල වියදමක් යනවා. දැන් හඳුනනේති මන්ත්‍රීතුමා කතා කළා ලක්ෂ 80,000 88,000ක වියදමක් ගැන කතා කළා. ආපදා කළමනාකරන අමාත්‍යතුමාක මම මෙතෙන්ද කතා කළා, එතුමා සඳහන් කළේ නෑ ඊටත් වැඩිය වියදමක් යයි. බිලියන 10ක ඊටත් වැඩිය වියදමක් යයි බිලියන 10කට. නමුත් මේ මුදල අපි සොයාගත යුතුව තිබෙනවා. මේක අපේ අයවැයේ තිබිච්ච මුදලක් නෙවෙයි. නමුත් ජනතාවගේ බදුබර වැඩි කරගන්නේ නැතුව කිසියම් ආකාරයකට සමාජයට අපිට ආධාර සමුලුවක් අපිට පවත්වන්න වෙයි. අපි මේ වගේ මුදලක් සොයාගෙන ඉවරලා මේ මුදල වියදම් කරලා වෙලා මේ ආපදාවෙන් ගොඩෙන්ට මේ වෙලාවේ අවශ්‍ය කරන ඒ තක්සේරු කිරීම වෙලාවේ කෙරෙමින් තිබෙනවා. සමහර අය ඉල්ලා සිටින්නේ මේ සතියේ දෙකෙන් ඇතුළත මේ සියලු විසඳුම් කරන්න කියලා තමයි යෝජනා කරන්නේ. ඉඩම් පවරා ගැනීමක් එම සතියෙන් කරන්න බෑ. ගෙවල් හැදීමක් දවසෙන් කරන්න බෑ. ඒවට කාලයක් අවශ්‍යයි. ඒ කාලයේදී අපි මේවා ඉෂ්ට සිද්ධ කරන්න ඕනි. ඒකෙදි ප්‍රමාදයක් තියෙනවා නම් අපි සියලු දෙනාම එකතු වෙලා වේගවත් කරන්න අපි වැඩ කරගෙන යන්න අවශ්‍යයි. ඒ වගේම තමයි අද අපි ආපදා රක්ෂණයක් ගැන කතා කරනවා. මම දැක්ක මේ විවාදයේදීත් ඒ රක්ෂණයේ කිසියම් උපහාසයකට අපහාසෙ ලක් වෙනා වගේ ගතියක් පේනෙන්න තිබුණා. අපි ඊටාම වගේ කීමෙන් කියනවා ඒ ආපදා රක්ෂණ ක්‍රමය අපේ රට හඳුන්වා දීපු නිසා පසුගිය කාලේ කෝටි 30ක රක්ෂණයක් නිසා අපිට කෝටි 300ක ප්‍රතිලාභයක් ලැබිලා තිබුණා. ඒ පසුගිය ගංවතුර වෙනුවෙන් ඒ ගංවතුර ආධාර ඒ ආපදා සහන බෙදා හැරීමේ ප්‍රමාදයක් තියෙන බව අපි දන්නවා. නමුත් ඒ වගේ ප්‍රතිලාභයක් අපට අත්පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ සමාජ ආරක්ෂණ රක්ෂණයට අපි ගිය නිසා ඒ ප්‍රතිරක්ෂණ ක්‍රමයට අපි ගිහිලා තිබෙන නිසා මේ ආපදා වෙනුත් අපට ඒ අපිට ලබාගත යුතු ලොකු මුදලක් අපට ලැබෙනවා. ඒක රටක් හැටියට අපි ලබාගත් ලොකු සහනයක්. එම නිසා ඒ අගමැතිතුමා කියපු ඒ අදහසට ලොකු සාර වටිනාකමක් තියෙනවා කියන එක මම මේ ලාවේ සඳහන් කරන්න කැමතියි. ඒ වගේම තමයි මේ ආපදාවෙන් ගොඩේමටත් මතුවයට එන්නා වූ ආපදා වලින් ගොඩේමටත් අපිට ලිහිල් රාජ්‍යයක් හැටියට වැඩ කරලා හරියන්නේ නැහැ. අපිට ඊටාම තදබල නීති රීති ඔස්සේ තමයි මේ කටයුතු කරන්න වෙලා තිබෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අද ඉඩම් පවරා ගැනීමක් අවශ්‍ය වෙලා තිබෙනවා. රටේ ඉඩම් නීතිය තිබෙන්නේ මේ වගේ හදිසි වැඩ කටයුතු වලට උපකාර වන ආකාරයට නෙවෙයි. එමුණ අපිට නව නීති රීති සම්පාදනය කරන්නට හැකියාවක් ලැබේ. සමහර ප්‍රදේශවල අපි දන්නවා අපි මේ විජේතුංග මන්ත්‍රීතුමා අපි සියලු දෙනාම ගංවතුරට යට වෙන ප්‍රදේශ නියෝජනය කරන අය අපි දැකලා තියෙනවා. සමහර වෙලාවල් වලට ඉඩම් ලබා දුන්නත් ඒ ඉඩමත් තබාගෙන තමාගේ ආපදාවට ලක් වෙන ඉඩමත් දෙකම තබා ගන්න අය ඉන්නවා. එහෙම විසඳුම් ඉස්සරහට ක්‍රියා කරන්න ගියොත් එහෙම අපි කරන්නේ අටුව කඩලා පුටුව හදන විසඳුම්. එහෙම නැතුව තාම තද නීති රීති ඔස්සේ තමයි මං හිතන්නේ මේ යලි ගොඩ නැගීම අපිට කරන්න වෙලා තිබෙන්නේ. ඒකෙදී ඔය පාරේ බෝඩ් අල්ලන විරෝධතා, ඒ ජනප්‍රිය රැල්ලේ විරෝධතා වලට මේ සමාජයේ මෙහෙවන්න එපා කියලා අපි මේ රටේ ඒවාට උනන්දුවෙන් සම්බන්ධ වෙන්න හදන එක අපි ඉල්ලා සිටිනවා. මේ වගේ ආපදා ඊටාම සංවේදීව කල්පනා කර යුතු කාලය දැන් ඇවිල්ලා තිබෙනවා. අද අපි ගත්තොත් එහෙම මේ ආපදාවට ලක් වූ සෑම දිස්ත්‍රික්කයකම පාහේ විශාල පිරිසක් ආපදාවට ලක් වුණා. රත්නපුරේත්, කළුතරත්, ගාල්ලේ ප්‍රදේශවල විශාල ජනජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. අපි විනාශ වූ ජීවිත ගත්තොත් එහෙම, මිය ගිය අය ගත්තොත් එහෙම වැඩි දෙනෙක් මිය ගිහිලා තිබෙන්නේ ගංවතුර නිසා නෙවෙයි. ඒක අපි කල්පනා කරලා බලන්න ඕනේ. ගංවතුර නිසා නෙවෙයි වැඩි දෙනෙක් මිය ගියේ, නායෑම් නිසා. ගංවතුරෙන් කිසියම් ආකාරයකට ආරක්ෂා වීම පිළිබඳ අපේ සංනිවේදන යන්ත්‍රණය සාර්ථක වෙලා තිබෙනවා. 64,000ක් 64,000ක් යට වුණු කොළඹ දිස්ත්‍රික්කයේ එදා අපිට හැකියාවක් ලැබුණ එක ජීවිතයක්වත් හානියට පත් වෙන්නේ නැතුව ඒ ජීවිත ගලවා ගන්න. මෙවර ගංවතුර එනකොටත් ලොකු සංනිවේදනයකින් ඒ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව බේරා ගැනීමට හැකියාවක් ලැබුණා. අපේ මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා වගේ සමහර ප්‍රදේශවල රත්නපුර ගත්තාන් පස්සේ පැය 3කට කලින් මන්ත්‍රීතුමනි රත්නපුරේ ලොකු දැනුවත් කිරීමක් කළා අයින් වෙන්න කියලා. සමහර අය අයින් වුණා. කොහොම වුණත් ඒ ගංවතුරෙන් නෙවෙයි ජීවිත හානි ලක් වුණේ කඳුකර නායෑම් නිසා. මම වේලාවේ සඳහන් කරනවා මේක ගෝලීය පරිසර වෙනසක් නිසා, ගෝලීය දේශගුණ වෙනසක් නිසා සිද්ධ වෙන දෙයක් බව ඉතා පැහැදිලි. නමුත් එය වැඩි දියුණු කරන්නට අපගේ ක්‍රියාකාරීත්වය බලපාලා තිබෙනවා. තේ වගා කරපු ප්‍රදේශ පමණක් නෙවෙයි නායගී, මහ වනාන්තරත් නායගියා.
අවසාන විනාඩි.
එම නිසා අද මේ ඇතිවන්නා වූ මේ ආපදාව මේක ගෝලීය පරිමාණ සංසිද්ධියක්. ඒකට අපි රටක් රාජ්‍යයක් හැටියට ශක්තිමත්ව මුහුණ දෙන්නට අපගේ දේශපාලන යන්ත්‍රණයත් ඒ වගේම සමාජ යන්ත්‍රණයත් දැනුමෙන් හැකියාවන්ගෙන් සහ ආකල්ප වලින් ශක්තිමත් කරන්නට අපි වැඩ කරන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවටත් ඒ සඳහා ලොකු යුතුකමක් තියෙනවා කියන එක මේ වෙලාවේ මම සඳහන් කරන්න කැමතියි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ජනක වක්කුඹුර මන්ත්‍රීතුමා.
ගරු මුල්සනේ ගරු සභාපතිතුමනි, මේ විවසනයේ ඇති වෙනවා කියලා කලින් දන්නවා කිව්වට රත්නපුර ප්‍රදේශයේ ඕන කෙනෙක් දන්නවා අවුරුද්දෙන් පස්සේ දින 45කින් ගං අතුරක් එනවා කියලා අපේ සීලගේ කාලේ ඉඳන් දන්නවා. උදේ ජෝන්සන්රත් ඇමතුමත් කිව්වා. ඒක නිසා එහෙම ගං අතුරු එනවා පුංචියට ලොකුවට. දැන් මට මතක 2003 ලොකු ගං අතුර. ඒ ඉස්සර කියන 48 ලොකු ගං අතුරක් ගැලුවා කියලා. දැන් අපිට මෙතෙක් කල මතක් කරලා තියෙන 2003 ගං අතුර. හැබැයි දින 45න් ගං අතුරක් එනවා කියලා හැම මතයක් තියෙනවා. ඉතින් ඒකට පුංචි ලැස්තිවීමක් වෙනවා. හැබැයි පහුගිය ගං අතුර කාලේ මේකට දැනුම් දුන්නා නම් ඒ වගේ ගං අතුරක් එනවා කියලා ජනතාවගේ මේ විනාශ වෙච්ච දේපොළ විශාල ප්‍රමාණයක් ඉතුරු කර ගන්න තිබුණා. මේ පැය 3කට කලින් එනවුස් එකක් යන්න පුළුවන්ද? ගං වතුරේ කොහෙද යන්න පුළුවන්? පාරවලට වෙලා තියෙද්දි පුළුවන් ඒ නගරේ පොඩ්ඩක් එහා මෙහා යන්න. එහෙම ඇරෙන්න දැනුවත් ගුවන් විදුලියෙන් දැනුවත් කරාද? රූපවාහිනියකින් දැනුවත් කරාද? නෑ. හැබැයි මේ පොඩ්ඩක් එහා මෙහා කරලා වැඩක් නෑ. ඕන කෙනෙක් දන්නවා අපේ අතුකරල ඇමතුමිය ඉන්නවා කරංගොඩ පාරේ කොහොමත් ගිහින් දැනුවත් කරන්න පුළුවන් කමක් තියනවද? යන්දන් වහිනකොට ඒ ප්‍රදේශේ යට වෙනවා මං ඉන්න ගම. එතකොට ඒ දැනුවත් කිරීම කරන්න ඕනේ කලින් මෙන්න මෙහෙම දෙයක් එනවා කියලා. හැබැයි ඊයේ දවසේ මේ පොයේ දවසේ කවුරු හරි කියලා හිටන් රටේ ලොකු විපතක් වෙනවා කියලා මිනිස්සු ලොකු බයෙන් හිටියා. ඒ කේන්දරයට දැන් කේන්ද්‍ර කට්ටිය කිව්වොත් මිනිස්සු බයයි. හැබැයි මම ඔබතුමාලට කියනවා මේ ගං අතුර ඇත්තෙච්චි මොහොතෙම මම මේ පාර්ලිමේන්තුවට ඇහිලා කිව්වා. මට ඒවල කිරියල් ඇමතුමක් ගමේ යන්න කියලා. හැබැයි මම එතුමාට කොහොමද ගමේ යන්න බැරි හින්දා මෙතෙන්ට ආවේ කියලා. ඇයි මම ඒවල කොළඹ හිටියේ රත්නපුරේටවත් යන්න විදියක් නැති වුණා. මම බොහොම අමාරුවෙන් රෑ 8 වෙනකොට රත්නපුරේට ගියා. මම යනකොට මම තනියෙන් යනකොට රංජි සොයස මන්තුමත් ආවා. අපි දෙන්න ඔල්ලසූන ගාව හිටියා. එවල හිටියේ නෑ. රෑ 2 වෙනකන් හිටියා. මට යන්න විදියක් නැතුව එතන ඉඳලා මම ඒවට ටිකේ බැලුවා. හැබැයි හමුදායේ බෝට්ටු දෙකක් තියාගෙන හමුදාය අය ඒ ප්‍රදේශය ගොඩගත්තා. රත්නපුර පොලිසිය එවලේ එතන ඉන්න අය ගන්න පුළුවන් මාංශයක් දරලා ඒ කටයුතු කරා. මම මගේ හිතවත එක ගෙදර අපි දෙන්න ගිහිල්ලා මං ආපහු 5ට එතෙන්ට ඇවිල්ලා මං පොලිසියට ගිහිල්ලා මාව කිව්වා මාව මේ ගඟ ගාව ගොඩබිමකට දාන්න මං පයින් යන්නම් කියලා. එතුමාලා මාව අර මෝගමට ගෙහල් දැම්ම. මං එතන ඉඳන් පයින් ඇවිල්ලා මම ඒ පැත්තට ගියා. ඇමතුමනි, එයිට පහුවෙන්ද උදේ පාන්දර මං නැගිටලා කලවාන්ට යන පාර ලොකු නායවල් ගිහිලා 4 පොලක් තිබුණා. කරවිටින් එහාට කාටවත් යන්න පුදියන් කමක් තිබුණේ නැහැ. මම ඉස්සෙල්ලම තවත් කෙනෙකුත් එක්ක ඔය හැම නායකයෙ කන්දක් මුදුනේම ඒක පාරවල් ඇහිලා තිබුණේ. ඇමතුමියක් දන්නවා අපේ විජේතුංග මන්තුමත් දන්නවා පරණදාන ඇමතුමත් දන්නවා. ඒ හැම කන්දක් උඩින්ම පයින් ගිහිල්ලා එතකොටත් නායෑමේ අවධානම තිබුණා. මට යන්න ක්‍රමයක් නැති හින්දා කිලෝමීටර 4ක් පයින් ගිහිල්ලා මං කලවන්ට ගිහිල්ලා පාන්දර 3ට ආයේ වැස්සෙත් මට පරණවිතාන ඇමතුමා කව ඔබතුමා මං චොපරගේ රත්නපුරට එක්ක යන්නම් කියලා මට හවස මං ගන්නේ මම ඉතුරු ටිකක් ඇවිදලා යන්නම් කියලා මං පාන්දර 3ට ආපහු ආවා. ඇමතුනේ මම ගියා කියලා අර නායට යට වෙච්ච මිනිස්සු වෙන පණයන්නේ නැහැ. හැබැයි වේවල් කඳුරට පොඩ්ඩක් මෙහා නායකිය තන ගෙදරට මම ගියා. ඒ අම්මා බොහොම අමාරුවෙන් ඒ ගේ හදාගත්තේ. එයාගේ මහත්තයාට බෝම්බයක් ඇදලා ඊට ඉස්සෙල්ලා මැරුණා. දැන් අවුරුදු 10කට ඉතින් ඉස්සෙල්ලා. මම එතෙන්ට ගියාම මගේ අතල්ලගෙන කිව්වා මම මෙච්චර වෙලා ඇඬුවේ නැහැ. මගේ දුක හඬ කාරු හරි ආවා. ඒක නිසා මම මේක කියනවා කියලා. ඒ අම්මා කිව්වේ ලක්ෂ 25ක් විතර හොයාගෙන දවල්ට දලු කඩලා හවස් වරුවේ ගම්බ්‍රිස් කඩලා මම තනියෙන් මහන්සියෙන් මගේ මහත්තයා නැතුණාට පස්සේ හදාගත්තේ ගේ අද දෙබෑ වෙලා. මාව නායට ගියානම් මීට වඩා හොඳයි කිව්වා. ගරු ඇමතුමනේ ඒ වගේ විශාල පිරිසක් ඉන්නවා. ඒක නිසා දැන් මේ අපි රිපෝට් එක ගන්න කොහෙන්ද? MBR එකෙන් රිපෝට් එකක් ගන්නවා. කොහොමද ඒගොල්ලෝ කිව්වත් පදිංචියට මෙතන ඉන්න කියලා ඉන්නවා. යන්න කියනකොට යනවා. ඇමතුම මම ඊයේ පින්තැන්න කියන ප්‍රදේශයේ අයගම ඊයේ හවස ගියා නාය යන අවදානමත් තියෙන ගමකට. ඒ ගමේ කට්ටියව මං කිව්වා MBR එකෙන් ඇහිලා බැලුවට පස්සේ ඉන්න කිව්වොත් ඉන්න යන්න කිව්වොත් යන්න කියලා. එතන හිටපු පුජ්‍යලයක් මට කිව්වා දැන් ඔබතුමාලා කියනවා ඉන්න කිව්වොත් ඉන්න කියලා. හිටියොත් අපි වැළලීලා යන තැන තමයි ඒකේ රිපෝට් එක දෙන්නේ කියලා. දැන් මාගාව ඒ ගෙදරක එක්කෙනෙක් එවලම ගිහිල්ලා ගෙහලා දුන්න මේ MBR එකෙන් දීපු රිපෝට් එක. මේකේ මොකද තියෙන්නේ? මේකේ 2007 කියනවා මෙතන නාය යන්නේ නැහැ කියලා. මේ නාය යන්නේ නැහැ කියපු ගේ මම කියනවා MBR එකට හරි කාට හරි ගිහලා හොයලා දෙන්න කියලා. එමෙතන මේ වගේ දෙකක් මට හම්බුණා. එතකොට මේව අපි කියන්නේ මේ නිකන් ගිහින් බලලා මෙතන හොඳයි මෙතන හොඳයි කියන්නේ නැතුව පදිංචි කරන එකනේ පදිංචි කරන්න ඕනේ. හරියටම විශ්වාසයක් තියලා ඊයේ සුසිල් ප්‍රේමජයන්ත එමෙතුමා ඉන්නකොට එක්කෙනෙක් ඇහිලා කිව්වා මගේ ගේ වටේ ඔක්කොම අයින් කරා. මාව විතරක් කියලා මගේ තන යන්නේ නැහැ කියලා. මගේ ගෙට උඩ ගෙදරත් අයින් කරා. එතකොට මේ නාය එන්නේ මගේ ගෙට උඩ ගේ ගාවට විතරද කියලා ඇහුවා. එයාට කියලා තියෙනවා මිලිමීටර් 100කට වඩා වැස්සක් ගෙදරින් අයින් වෙන්න. ඒ මිනිස්සයා කියනවා රෑ 12ට විතර මිලිමීටර් 100ක් ඇස්සොත් එහෙම මම වහින දවසට එළි වෙනකන් දරුව දෙන්න ගාව ඇහැරලා ඉන්න ඕනේ කියලා. දැන් මෙහෙම මිනිස්සු පදිංචි කරන්න පුළුවන්ද? ඒක නිසා අපි කියන්නේ මේ නායකිය අවතන් වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. අයගම නගරයක් අද නැත්තටම නැතිලා තියෙනවා. පන්සලේ අපේ ගංගාරාමේ නායක හමුදුරුවයි පොලිසිය ස්ථානාධිපතිතුමයි අපේ අයගම හිටපු සභාපතිතුමයි පාන්දර 6ට විතර ඇවිල්ලා බලනකොට මේ ගං අතුරු බලණ්ඩාවන් දැක්කා කන් දෙකස් ඇල වෙනවා. මේගොල්ලෝ දුවලා ගිහින් කිව්වා ගෙවල් 15 මොක්කොටම අයින් වෙන්න කියලා. අයින් වෙන්න කියලා දිංග වෙලාවක් ගියා. මුළු කන්දම නාය ගියා. ගෙවල් 15 තිබිච්ච තැනක් නැහැ. කඩපේලිය තිබිච්ච තැනක් නැහැ. මේ නාය ඇහිලා වැන්නේ ගඟටත් එතන තියෙන වෙලට. එමෙතුව එතන ඇති වුණේ සුනාමියක්.
කියන කරු මන්ත්‍රීතුමා අවසාන විනාඩිය
මට
ඔව් එකේ චුට්ටක් දෙන්න. ගරු මන්ත්‍රීතුමා පෙබරවාරි මාසේ 23 වෙනිදා ප්‍රාදේශ සංවර්ධන කමිටුව රැස්වීමේදී රත්නපුරයේදී වාරි මාර්ග ඉංජිනේරු සහ ඉඩම් පරිහරණ කමිටුව මේ පිළිබඳව පැහැදිලිම කියලා තිබුණා. ඒ වගේම මැයි මාසේ 25 වෙනිදා ලක්බිම පුවත්පතේ තවත් පුවත්පතකත් මේ සබරගමු අතිරේකයේ මේ නායම් පිළිබඳව ඒ වගේම කලවාන ප්‍රදේශයේ තේවාගවත් එක්කලා ග්‍රාම සේවාසන් 33න් 17ක්ම නායෑමට ලක් වෙනවා කියන එක අනතුරු ඇඟවීමක් කරලා දෙනවා. ඔබතුමාලා කොට්ටාසේ මහජන් නියතතුමන්ලා වශයෙන් ඒ අවස්ථාවේදී පිළිබඳ බලන්නත් තිබුණා.
ගරු ඇමැත්තුමනි, මේ රත්නපුර දිස්ත්‍රික්කයේ දෙලක්ෂ ගාණක් දැන් විපතට පත් වෙලා ඉන්නවා. පවුල් 55,000ක්. එහෙනම් මේ පවුල් 55,000 වරදද දෙලක්ෂ ගානේ වරදද කියලා ඔබතුමාලා කියන්නේ? කොයි කන්දද නාය? ඒකනේ මම ඔබතුමාට මේ රිපෝට් එක ගැන කිව්වේ. දැන් මේ රිපෝට් එක දුන්නේ නාය යන්නේ කියලා. නාය යන්නේ කියලා දීපු රිපෝට් එකේ එතන ගෙදර නාය කියකනේ මේ කියන්නේ. ඒක නිසා අපි මේ සත්බයෙන් මේ ඕන කෙනකින් අහන්න මම එවලෙත් කිව්වා අපි ඔක්කොම එකතු වෙලා මේ කාරණාවදී අපි එකතු වෙලා කටයුතු කරන්න කියලා. අර මම ඒකයි කියන්නේ අයගම නාය ගිහිල්ලා එක අඩුම ගානේ මේ සතෙක් සිව්පාවක මැරුන්නේ. හැබැයි අහල පහල තියෙන ගෙවල් ඔක්කොම ටික කඩාගෙන ගියා. අඩි 30ක් විතර රැල්ලක් ආව මේ නාය ගියත් එක්කම. ඒ පැත්තේ තියෙන ගෙවල් ඔක්කොම කල්ලා ගියා. පන්සලක් කැඩුනා. ඒකට මේ වගේ ලොකු විනාශයක් වෙලා තියෙනවා. දැන් ඒකට අපි විසඳුමක් හොයන්න නියෝජ්‍ය අමාත්‍යතුමා ජීලා හිටියා. අපි කියන්නේ කන්ද පුංචි කන්දක් තියෙන්නේ. ඒක මේ කන්ද එතනින් අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මෙතෙන්ට යම්කිසි පිළියමක් වදලා මේ නගරය ආරක්ෂා කරලා දෙන්න කියලා හිටා. සතෝසේ තිබිච්චි සීතකරණ තියෙනවා කිලෝමීටර 2ක් විතර ඈතක. ඒ වගේ මේ ප්‍රදේශවල වල ඉන්න ජනතාව පදිංචි කරන්න ආපහු මේ පුංචි කඳ උඩ නැතුව අපි කියනවා පුංචි නගර හදන්න ඕනේ. මේ පවුල් 2-300ක් ගෙනල්ලා පදිංචි කරන්න පුළුවන් එක තැනක අක්කර 25ක් විතර අරගෙන එතන පුංචි නගරයක් හදලා තට්ටු නිවාස හරි හදලා තමන්ගේ ඉඩමේ ගිහිල්ලා හිටන් තේ ටික හරි කිරිකපාගෙන හරි ඇවිල්ලා බයෙන් සැකෙන්තරෝ ජීවත් වෙන්න පුළුවන් පුංචි නගර හැදුවොත් ගරු ඇමතුමනි මේ ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා. අපි පදිංචි කරන්න නැවත ගිහිල්ලා කන්දක කලවාන ආසනේ කන්දක් නැතුව පදිංචි කරන්න තැන් නැහැ. 2003 පදිංචි කරපු අය 2007 ආපහු නාය ගිහිල්ලා වෙන තැන් වලට ගිහින් තියෙනවා. දැන් එතනනුත් යන්න කියලා තියෙනවා. එතන අවුරුදු 10-10 තනින් තැනට යවන්න නැතුව අපි සියලු දෙනාම එකතු වෙලා එය සුරක්ෂිත කරන්න
වෙලා මේ වැඩටි කරන්න.
ගරු මන්තුමා ආහන දිස්ත්‍රික් සම්බන්ධිකරණට ජනාධිපතිතුමා ආපු වෙලේ කිව්වද කියලා? ඔබතුමාලා හිතන්නේ අපි කතා කරනකොට අපි ඔබතුමාලගේ තරහකාරයෝ කියලා. ජනාධිපතිතුමා ආපු වෙලේ මම තමයි යෝජනා කරේ. ගරු ඇමතිතුමා ජනාධිපතිතුමා ආපු වෙලේ මම තමයි යෝජනා කරේ අයගම නගරේ සුරක්ෂිත කරන්න ක්‍රමවේදයක් තියන එක කරවල දෙන්න කියලා. ඒක තමයි. ඒක නිසා තමයි කියන්නේ මේ වැඩපිළිවෙලට මම ඒකන කිව්වේ එදත් මම ස්තුතියකුත් කරා. ඒ නිසා ඔබතුමාලා හරියට මේ වැඩේ කරනකොට අපි ඒකට කරන්න පුළුවන් උදව්ව කරනවා. ජනතාවගේ පැත්තේ තියෙන අඩුපාඩුව
කරු
තමයි අපි තමන්නාසලට කියන්නේ. ඒක නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ හැමදාම ගම් අතුරට ලක් වෙන කෙනෙක්. 2003 මගේ ජීවිතේ බේරුණේ මට පීනන්න පුළුවන් හින්දා. මම ගිය ඔරුව පෙරලා හිටන් ගහගෙන ගලා තමයි බේරුණේ. ඒ නිසා එහෙම කෙනෙක් කැටියට අහිංසක මිනිස්සු වහලේ උඩ ඉඳන් කතා කරනකොට බෝට්ටුවක් එවන්න කෙනෙකුට එවන්න එකක් නැහැ. ගරු සභාපති විනාඩියක් දෙන්න මම ඉල්ලීමක් කරා. මේ නායකිය 7 දෙනෙක්ගේ මිනි වල්ලන්න අයගමට මිනි පෙට්ටි නැහැ. මිනි පෙට්ටි සාප්පුවක් නැහැ. කලවාන්න කතා කරහන් ඒකේ තියෙන මිනි පෙට්ටි ටික ඉවරයි. වේවල් කඳුරට ගිනිහිල්ලා ගුවණින් විතරයි මිනි පෙට්ටියක් ගෙනියන්න පුළුවන්. මම කිව්වේ නැති කෙනෙක් නැහැ. හැමෝටම කිව්වා ගුවණින් එනවා පුවා. අන්තිමට ඒ මිනිස්සුන්ට කියන්න තිබුණේ පුළුවන් විදියකට වල්ලා ගන්න කියලා. අන්තිම මොහොතේ වැල්ලුවේ ගමේ කට්ටිය ලැලි ගහපු පෙට්ටි වලින්. හැබැයි ගුවන් පැය 270ක්ද කොහෙද ගියාලු? ඒ ගියාට ඒ අවශ්‍ය කරන අන්තිම අවසාන ඉල්ලීම තමන්ගේ පවුලයාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බැරි වුණා. ලෑලි ගහපු නිකම් පෙට්ටියක දාන්න වුණා. අර පෙට්ටි ටික ගෙන්න ගන්න බැරුණා. ඒක නිසා අපි කියන්නේ මේක මේ ප්‍රදේශවල තියෙන මේ අඩුපාඩුව අපි යමක් කිව්වන් අහන්න අපි උදව් කරනවා. ඔබතුමාලා මේ වැඩපිළිවෙලක් හදලා කළුගඟ වෙන පැත්තකට යවන්න පුළුවන් නම් අපි ඒකට ඕන වෙලාවක එකඟයි. සා වැඩපිළිවෙලක් හදන්න ඕනේ. ඒ වැඩපිළිවෙල තමුන්නාසල හදලා කියන්න අපි ඒකට හරි දෙයට හරි පැත්තේ ඉඳලා කියනවා. මොකද මේ ගම් වතුර අපෙන් පස්සේ එන પરම්පරාවටවත් මේ වගේ විපතක් නොවෙන්න කටයුතු කරන්න ආණ්ඩුව මැදිහත් වෙන්න කියලා ඉල්ලමින් මනින්න ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු අශෝක අබේසිංහ
නියෝජ්‍යමත්තුමා.
ගරු මොලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ස්වාභාවික ව්‍යසනයක් මේ රටට ඇති වී තියෙන අවස්ථාවේ ඒ ව්‍යසනයෙන් පීඩාවට පත්වුණු, ආපදාවට පත්වුණු, මෙන් ජීවිත අහිමි වුණු සියලු දෙනාටම කනගාටුව ප්‍රකාශ කරමින් මම මේ විවාදයට සහභාගී වෙනවා. විශේෂයෙන්ම මෙවැනි ව්‍යසනවලට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ මම හිතන විදිහට මානවයා විසින්ම කරන යම් යම් ක්‍රියාකාරකම්, මනුෂ්‍යයා විසින්ම කරන යම් යම් ක්‍රියාකාරකම් නිසා ලෝකයේ විශේෂයෙන්ම දේශගුණික විපර්යාස විශාල ප්‍රමාණයක් ඇති වෙලා තියෙනවා. මේ විපර්යාස නිසාම අපේ රටේ පමණක් නොව සමස්ත ලෝකයේම දේශගුණික විපර්යාස තුලින් මෙවැනි විනාශකාරී තත්ත්වයන් ඇති වෙලා තියෙන බව අපි අතීතයේදීත් මෑතකදීත් විශේෂයෙන්ම දුටුවා. මේ ව්‍යසනයෙන් අපේ රටේ දිස්ත්‍රික්ක 12කට ගම් වතුර සහ නායෑම් ඇති වුණා. ඒ වගේම දිස්ත්‍රික්ක 25න් 12කට ගම් වතුර හා නායෑම් තත්ත්ව ඇති වෙලා තියෙන අවස්ථාවක අපේ රටේ ජනගහනයෙන් 5%කට ආසන්න ප්‍රමාණයක් මෙම ගම් වතුරෙන් සහ නායෑම් වලින් පීඩාවට පත් වුණා. හැබැයි එවැනිම තත්ත්වයක් තියෙද්දී අපේ මෙම දිවයිනේ තවත් දිස්ත්‍රික්ක 11ක විශාල නියඟයක් තියෙනවා, නියඟයකට මුහුණ පාලා තියෙනවා. ඉතින් නියඟයක් එක පැත්තකින් තියෙද්දී, එක පැත්තකින් ගම් වතුර සහ නායෑම් තියෙද්දී මේ සියලු දෙයටම අපේ රජය වගකීමෙන් මුහුණ දීලා ඒ විපතටපත් ජනතාවට සහන සලසලා තියෙනවා කියලා මම මේ අවස්ථාවේදී මෙම සභාවට ප්‍රකාශ කරන්න කැමතියි. අපි මේ රජය බලය ලබා ගත්තාට පසුව මේ රටට යම් යම් ව්‍යසනයන් කීපයක්ම පැත්තුණා. විශේෂයෙන්ම පසුගිය කාලයේ මීතොටබොල්ල අපද්‍රව්‍ය බහුලු මධ්‍යස්ථානයේ නායෑමෙන් සිදු වූ ආපදාව තියෙනවා. ඒ වගේම ශාලාව ප්‍රදේශයේ සිදු වූ ආපදාව තියෙනවා. 2016 ජූලි මාසයේ සිට ඔක්තෝබර් දක්වා වියලි කාලගුණයක් තිබුණා. එයින් විශේෂයෙන්ම මෙම නියගය නිසා ආපදාවට පත් වුණා. ඉන්පසු මේ දක්වා විශාල නියගයක් තියෙනවා. කෑගල්ල ප්‍රදේශයේ ජල ගැලීම් වලින් විපතට පත්වීමක් තිබුණා අරණායක නායෑම් වලින්. ඒ වගේම මෙවර මේ 2017 මැයි මාසයේ ඇති වුණු මෙම ජල ගැල්ම තියෙනවා. මේ මම කිව්ව සියලුම ව්‍යසනයන් වලට අප රජයේ මේ දක්වා රුපියල් බිලියන 10කට වැඩි මුදලක් වියදම් කරලා ඒ සඳහා සාන සලසලා තියෙනවා. රුපියල් බිලියන 10ක් කියන්නේ කෝටි 1000ක මුදලක් අපි වෙන් කරලා දැනට මෙම ව්‍යසනයන් වලට අපි සහන සලසලා තියෙනවා. මුදල් වශයෙන් කිව්වොත් මේවර 2017 මේ මැයි මාසයේ සිදු වූ ව්‍යසනයට අපි දැනටමත් මිලියන 270ක කෝටි 27ක මුදල් වියදම් කරලා ඒ අයට යම් යම් සහන සලසලා තියෙනවා. තවත් රුපියල් 10,000 බැගින් මුදල් ලබා දීම සඳහා මිලියන 150ක් කෝටි 15ක් වෙන් කරලා තියෙනවා. ඒ සමස්ත මුදල දැනට මිලියන 420ක් කෝටි 42ක්. ඒ වගේම 2016 මැයි මාසයේ ඇති වූ ගම් වතුර විපතට පත් වූවන්ට සහන සැලසීමට අපි මිලියන 5080ක්, ඒ කියන්නේ කෝටි 508ක් වෙන් කරලා ඒ සඳහා සහන සලසලා තියෙනවා. 2016 මැයි මාසයේ කෑගල්ලේ දිස්ත්‍රික්කයේ ගම් වතුරින් නායෑම් වලින් ඒ විපතට පත් වූවන් සඳහා මිලියන 1400ක්, ඒ කියන්නේ කෝටි 140ක අපි සහන ආධාර ලබා දීලා තියෙනවා. ඒ වගේම 2016 සිට ජූලි මාස සිට ඔක්තෝබර් දක්වා නියඟය සඳහා අපි දැනටමත් අපි ඒ සඳහා මුදල් ලබා දීලා තියෙනවා කෝටි 7ක මුදලක්. ඒ වගේම දෙසැම්බර් මාසයේ මේ දක්වා නියඟය සඳහා අපි කෝටි 128ක මුදලක්, ඒ මිලියන 1280ක මුදලක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ශාලාව විනාශය සඳහා අපි දැනටමත් වන්දි විශාල ප්‍රමාණයක් ගෙවලා තියෙනවා, සමත් ගෙවීමටත් තියෙනවා. දැනට මිලියන 1070ක, ඒ කියන්නේ කෝටි 107ක මුදලක් අපි ඒ සඳහා වියදම් කරලා ඒ සඳහා සහන සලසලා තියෙනවා. ඒ වගේම මීතොට මුල්ල ඛේදවාචකයේ සඳහා අපි මිලියන 450ක් වියදම් කරලා තියෙනවා, ඒ කියන්නේ කෝටි 45ක්. මේ සියල්ලම එකතු කරපුවාම මිලියන කෝටි දහක මුදලා ඒ කියන්නේ බිලියන 10ක මුදලක් අපි මේ සඳහා වෙන් කරලා මේ සඳහා වැඩ සකස් කරලා තියෙනවා විශේෂයෙන්ම මම අද දැක්කා අපේ වාස්තු වෙන නායකකාර මැතිතුමා කිව්වා විශේෂයෙන් මෙවැනි වියදම් කරන මුදල් වෙන් කරන මුදල් පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕනේ කියලා අපේ ආපදා කළමනා කරන ඇමතිවරයා අද උදේ එතුමායි කතාවේදී මේ සියල්ලම පාර්ලිමේන්තුව දැනුවත් කළා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා නමුත් කියන ගණකාටි ඔබතුමාලා මතක ඇති තව වසර දෙකකට පමණ පෙර මේ පාර්ලිමේන්තුව පවා ජලයෙන් යට වුණා. ඒ පාර්ලිමේන්තුව යට වෙද්දි මේ පාර්ලිමේන්තුවවට තියෙන ප්‍රධාන නිවාසවල අය අපි දැක්කා සමහර අය වහලවල් උඩ ඉන්නවා. හැබැයි ඒ වගේම අපි දැක්කා පසුගිය මැතිවරණ කාලයේදී මේ රටේ නියගයක් තියෙද්දි ඒ මැතිවරණට ඉස්සෙල්ලා ඒ පසුගිය තිබිච්ච රජය ඒ නියගය සඳහා ලබා දෙන පොරොන්දු වුණ කිසිම සහනාධාරයක් ඒ කාලේදී ජනතාවට ලබා දුන්නේ නැහැ කියලා. මම මට මේ අවස්ථාවේදී මතක් වෙනවා අපේ වාස්තු වෙන නායකකාර මැතිතුමා කතා කරද්දී මට මතක් වුණා පසුගිය රජයේ කාලේ අපි මේ පිළිබඳ අපි විපක්ෂයෙන් දැද්දි කතා කරද්දී කොහොමද අපිට කතා කරලා සැලකුවේ අපිට කතා කළේ ඒවට උත්තර දුන්නේ කියලා අපිට මතකයි 2004 මේ රටට සුනාමි ව්‍යසනේ ආපු අවස්ථාවේදී 2005 වසරේ 2004 දෙසැම්බර් මාසයේ මේ ව්‍යසනේ ආවේ 2005 වසර වෙද්දී මේ රටට විශාල වශයෙන් විදේශ ආධාර ලැබෙන්න පටන් ගත්තා. ඒ විදේශවල නායකයෝ ඇවිල්ලා අපේ රටේ නායකයන්ට පොරොන්දු වුණා විදේශ වශයෙන් අපිට විශාල වශයෙන් විදේශ ආධාර දෙන්න. ඒ පොරොන්දු වෙච්ච මුදල ට්‍රාන්ස්පරෙන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ගවේෂණයක් කරලා පරීක්ෂණයක් පවත්වලා තියෙනවා. ඒකේ වාර්තාව අපි ළඟ තියෙනවා. ඒ වාර්තාව අනුව පොරොන්දු වෙච්ච මුදල ₹24,154ක්. ₹24,154ක ආධාර දෙන්න විදේශ නායකයෝ එදා සුනාමි අවස්ථාවේදී ඇවිල්ලා පොරොන්දු වුණා. නමුත් අපිට ලැබිලා තිබුණේ ₹12,213යි. ₹12,213ක මුදලක් තමයි අපිට විදේශ ආධාර වශයෙන් ලැබුණේ. නමුත් ඒ අවස්ථාවේදී ඒවකට තිබිච්ච රජය එයින් වියදම් කළා තියෙන්නේ ₹6,853යි. ₹6,853යි වියදම් කළා තිබුණේ ₹5,360ක මුදලක් වියදම් වෙලා තිබුණේ අපි අපි ඒක දවස්වල දැක්කා ඒ මුදල් කොහෙටද ගියේ කියලා එක එක්කෙනාගේ ගිණුම් වලට. ඒක නිසා තමයි හම්බන්තොට සුනාමි ප්‍රශ්නේ පිළිබඳ කතා කරද්දී එවැනි විශාල වශයෙන් ඒ කාලේ රටේ ආන්දෝලනයක් ඇති වුණේ. විශේෂයෙන්ම ඒක තමයි හොයලා බලන්න ඕනේ. අපි තොරතුරු දැනගැනීමේ පනත මෙවර ඉදිරිපත් වුණාට පසුව අපි බලාපොරොත්තු වුණා තොරතුරු දැනගැනීමේ පනත තුලින් ඒ කාලේ සුනාමි සහනවන් සුනාමි වලට ලැබුණු මුදල් ඒ හෙල්පින් හම්බන්තොටදී ඒ මුදල් වලට වුණේ කොහොමද කියලා අපි විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පනත තුලින් අපි දැනගන්න. කෝටි විශේෂයෙන්ම ₹5,360කට අධික මුදලක් ට උනේ මොකක්ද කුමක්ද කියලා අපිට සේවීම සඳහා විශේෂයෙන්ම ඉදිරියේදී අපි වැඩපිළිවෙල සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ අතිගරු ජනාධිපතිතුමා පසුගිය දිනවල අපි මන්ත්‍රීවරු සියල්ලම කැඳවලා අපිට කිව්වා මේ සඳහා විශේෂයෙන් විදේශ ආධාර සමුළුවක් පවත්වන්න. විශේෂයෙන්ම මෙව විදේශ ආධාර සමුළුවක් පවත්වලා විදේශවලින් ආධාර ලබාගෙන මේ විපතටපත් වූවන්ට සහන සැලසීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්න බලාපොරොත්තු වෙන බව අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි මෙම මේ පසුගිය මේ 2017 මැයි මාසයේ සූචක හේදවාචකය නිසා බිලියන 10ත් 15ත් අතර ප්‍රමාණයක අපිට මුදල් අවශ්‍ය වෙයි කියලා ඔවුන්ට සහන සලසන්න. පසුගිය රජයේ කාලේ මරණයක් වුණාම රුපියල් 15,000යි මරණයකට ගෙව්වේ. නමුත් අපි ඒ රුපියල් 100,000 දක්වා වැඩි කරලා තියෙනවා. නිවසක් අලාභ වන සම්පූර්ණ අලාභයක් සඳහා රුපියල් 125ක් ලබා දෙන්න අපි දැන් කටයුතු සලසලා තියෙනවා. ඒකට පසුගිය රජයේ කාලේ එවැනි මුදලක් ලබා දීමක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම අපේ රජය පසුගිය අයවැයෙන් අපේ රටේ සියලුම ජනතාව සහ සියලුම නිවාස රක්ෂණය කරලා තියෙනවා. ඒ රක්ෂණය තුලින් විශාල මුදලක් ඒ සෑම ඒ ව්‍යසනයක් අවස්ථාවේදී ලැබෙනවා. මෙවැනි තත්ත්වයක් පසුගිය රජය විසින් කරලා තිබුණේ නැහැ. පසුගිය කාලේ අපි දැක්ක පොරොන්දු වෙච්ච දේවල් ඒ ජනතාවට ලබා නොදීම පිළිබඳ. ඒ නිසා විශේෂයෙන්ම අපි ගරු අග්‍රාමාත්‍යතුමත් අතුගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ මෙම රජය විශේෂයෙන්ම මෙම ව්‍යසන අවස්ථාවලට මේවා හදිසි ආපදා මේ ආපදාවලදී මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා එවැනි රක්ෂණ ක්‍රියාවක් ආරම්භ කරලා විශේෂයෙන්ම විදේශ රටවල් සමග විදේශ ආධාර ලබා ගැනීම වැඩපිළිවෙළක් සකස් කරමින් මේ ඛේදවාචකයට ගොදුරු සියල් දෙනාටම අනිවාර්යයෙන්ම තමන් ඒ මුලින් සිටපු ආවේ විදිහටම තමන්ගේ ජීවිත ගත කිරීමට අවශ්‍ය පහසුකම් සැලසෙන බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. Next Honorable K. Turai துரை ரத்னசிங்கம்
சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர்களே, வெள்ள அனர்த்த காரணமாக நாட்டுக்கு ஏற்பட்ட சேதங்கள் சம்பந்தமாக மக்கள் விடுதலை முன்னணியினர் கொண்டு வந்த சபை ஒத்திவைப்பு பிரேரணையில் சிறிது உரையாற்ற கிடைத்த வாய்ப்புக்கு நன்றி. வெள்ள அனர்த்தத்தினால் உயிரிழந்த அனைத்து ஆன்மாக்களின் இது ஆன்ம சாந்திக்காக இந்த சந்தர்ப்பத்தில் இறைவனை பிரார்த்திக்கின்றேன். காப்பாற்றச் சென்ற படை வீரர்களும் உயிரிழந்திருக்கிறார்கள், அவருடைய ஆன்ம சாந்திக்காகவும் வேண்டிக் கொள்கின்றேன். அத்துடன் தமது உறவுகளை இழந்து மீளா துயரில் இருக்கும் உறவுகளுக்கும் மன ஆறுதலையும் தென்பையும் உடல் ஆரோக்கியத்தையும் கொடுக்க வேண்டும் எனவும் இந்த சந்தர்ப்பத்திலே பிரார்த்தித்துக் கொள்கின்றேன். வெள்ள அனத்தின் பொழுது அரசியல் தலைவர்கள், பாராளுமன்ற உறுப்பினர்கள், திரைக்கலங்களுடைய தலைவர்கள், ஊழியர்கள், பாதுகாப்பு உத்தியோகஸ்தர்கள், மதத்தலைவர்கள், அரசார்பற்ற நிறுவனங்கள், ஏனைய மனிதநேயமுடையவர்கள் அனைவரும் ஒன்று சேர்ந்து இந்த இடங்களுக்கு சென்று மக்களுக்கு வேண்டிய உதவிகளை செய்திருக்கிறார்கள். அது மிகவும் வரவேற்கக்கூடியது. இதற்காக அனைத்து தரப்பினருக்கும் நாங்கள் நன்றி கூற கடமைப்பட்டிருக்கின்றோம். அத்துடன் அரசாங்கம் கடைபிடிக்கும் வெளிநாட்டு உறவுகளால் இம்முறை பல வெளிநாடுகளிலிருந்து உடனடியாக பல உதவிகள் இந்த அனர்த்தத்துக்கு கிடைத்திருக்கின்றது. இந்த நாடுகளுக்கும் எமது நன்றிகளை நாங்கள் தெரிவிக்க வேண்டியுள்ள இருக்கின்றோம். ஒரு பொருத்தமான நேரத்திலே இந்த விவாதம் சபைக்கு எடுக்கப்பட்டது வரவேற்கக்கூடியது. ஏனென்றால் இந்த வெள்ள அனர்த்தத்தை பற்றிய சாதகபாதமான கருத்துக்களை நாங்கள் இன்றும் முழுவதும் சபையிலே அரசாங்க கட்சி எதிர்கட்சியினர் வாயிலாக அறியக்கூடியா இருந்தது. இவைகள் நாங்கள் கற்றுக்கொண்ட அறிந்த பாடங்களாக அமைய வேண்டும். நாங்கள் வெள்ள அனர்த்தம் வந்ததன் பிற்பாடு உதவி செய்வதை விட வெள்ளம் வருவதற்கு முன்பு சில திட்டங்களை வகுத்து கொள்வது பொருத்தமானது. ஏனென்றால் இது வருடா வருடம் எங்களுடைய நாட்டிலே ஏற்படுகின்ற ஒரு அவலம். இந்த அவலத்திலிருந்து எங்களுடைய மக்களை நிரந்தரமாக காப்பாற்ற வேண்டியது எங்களுடைய அனைவருடைய பொறுப்பு. இதற்காக துறை சார்ந்த சில நிபுணர்களுடைய ஆலோசனைகளை பெற்று வெள்ளப்பெருக்கின்ற இடத்திலே எப்படியான ஒரு நிரந்தரமான பாதுகாப்பை ஏற்படுத்தி கொள்ளலாம் என்பதை பற்றி நாங்கள் சிந்திக்க வேண்டும். இயற்கை அனர்த்தன் காரணமாக வருகின்ற அழிவுகளிலிருந்து நாங்கள் எதிர்பார்த்தபடி பாதுகாப்பு கொடுக்க முடியாவிட்டாலும் இந்த அனர்த்தங்களிலிருந்து ஓரளவு எங்களுடைய மக்களை காப்பிடுறதுக்கான திட்டங்களை நாங்கள் வகுத்து கொள்ள வேண்டும். இந்த அவையிலே கூட பல கருத்துக்கள், பல அபிப்பிராயங்கள் இங்கே கூறப்பட்டிருக்கின்றது. அந்த அபிப்பிராயங்களிலே நாங்கள் பலவற்றை கருத்திலே கொண்டும் அதற்கு ஒரு நிரந்தரமான ஒரு தீர்வை எங்களுடைய நாட்டிலே பெற்றுக்கொள்ள வேண்டிய பொறுப்பு எங்களுக்கு இருக்கின்றது. இன்றும் வெள்ளம் வடிந்தும் வீடுகளுக்கு செல்ல முடியாமல் பல குடும்பங்கள் நரம்புரி நிலையங்களிலே வாழுகிறார்கள். தங்களுடைய வீடுகள், உடைமைகள், பொருட்களை எல்லாம் இழந்த நிலையிலே, அதேபோன்று பாடசாலை மாணவர்கள் பலர் பாடசாலைக்கு செல்ல முடியாமல் இருக்கின்ற கல்வியை இழந்து நிற்கின்ற நிலைமைகள் தொடர்கின்றது. அரசாங்க ஊழியர்கள் கூட தங்களுடைய கடமைகளுக்கு செல்ல முடியாத நிலைமைகள் இருக்கின்றது. இதேபோன்று ஏனைய திணைக்களங்களிலே, தனியார் துறைகளிலே வேலை சென்ற ஊழியர்களும் தங்களுடைய கடமைக்கு செல்ல முடியாத ஒரு நிலைமைகள் தொடர்கின்றது. இவர்களுக்கு மிக விரைவிலே ஒரு நிவாரணம் அளிக்கப்பட்டு இவர்களுடைய இயல்பு வாழ்க்கை திரும்புவதற்கு சில துரிதமான திட்டங்களை நாங்கள் தீட்ட வேண்டிய ஒரு பொறுப்பு இருக்கின்றது. அனர்த்த நிவாரண கௌரவ அமைச்சர் அவர்கள் இங்கே குறிப்பிடும் பொழுது பல திட்டங்களை குறிப்பிட்டார். அவைகளெல்லாம் மிக விரைவாக செயற்படுத்தி எங்களுடைய மக்களுக்கு உடனடியாக கை கொடுக்க வேண்டிய ஒரு தேவை எங்களுக்கு இருக்கின்றது. வெள்ள அனர்த்தம் ஏற்படுவதற்கு முன்பே நாங்கள் அதற்கான பாதுகாப்பை தேடிக்கொள்வது மிக முக்கியம் என்பதை நாங்கள் குறிப்பிட்டோம். எனவே இன்று பலவிதமான அபிப்பிராயங்கள் பல இடத்திலே இருந்து இங்கு பிரஸ்தாபிக்கப்பட்டது. அதிலே நடைமுறைப்படுத்தக்கூடிய சில திட்டங்களை முன்வைத்தார்கள். சில நடைமுறைப்படுத்த முடியாத திட்டங்களும் இங்கே சுட்டிக்காட்டப்பட்டது. அவர்களை பிடித்து இந்த விடயத்திலே ஒரு சுய சார்ந்த நிபுணர்களுடைய ஆலோசனை பெற வேண்டும். அந்தந்த இடங்களுக்கு பொருத்தமான சில திட்டங்களை வகுத்து அந்த இடங்களில் ஏற்படுகின்ற அனர்த்தங்களிலிருந்து உடனடியாக மக்களை பாதுகாப்பதற்குரிய திட்டங்களை எதிர்காலத்திலே வகுத்து கொள்வதற்குரிய ஒழுங்குகளை நாங்கள் செய்ய வேண்டிய ஒரு பொறுப்பு அரசாங்கத்தில் இருக்கின்றது. அத்துடன் தென்பகுதியிலே வெள்ளத்தினாலே உயிரிழப்புகள் நடைபெறுகிற வேளையிலே வடக்கு கிளையிலே குடிநீருக்கும் தட்டுப்பாடான ஒரு நிலைமையை நாங்கள் பார்க்கின்றோம். குடிநீர் இல்லாமல் செய்த வயல்கள் கருகி மடிகின்ற ஒரு நிலைமை, இப்படியே நீரினால் கஷ்டப்படுகின்ற ஒரு நிலைமையை நாங்கள் பார்க்கின்றோம். அங்கும் இந்த வெள்ளம் இல்லாமல் தண்ணீர் இல்லாமல் படுகின்ற கஷ்டங்களை நாங்கள் இந்த இடத்துல சுட்டி காட்ட வேண்டியவனாக இருக்கின்றேன். இனி அவர்களுக்கும் இந்த வெள்ள தென்பகுதியில் வெள்ள அனர்த்தம் கொடுக்கின்ற நேரத்திலே வெள்ளம் இல்லாமல் பாதிக்கப்பட்ட மக்களுடைய நிவாரணங்களையும் வடக்கு கிழக்கு மக்களுக்கு கொடுப்பதற்கான திட்டத்தையும் அரசாங்கம் வகுத்துக்கொள்ள வேண்டும் என்ற சந்தர்ப்பத்திலே கேட்டுக்கொண்டு எனது உரையை நிறைவேற்றுகின்றேன். நன்றி, வணக்கம்.
பூமி ஸ்தூதி.